आयबोवन आदरणीय दुए पुते ओने बेसोदान मऊवे गुरु के दरिन पहस्रेनिये अपे हपन उन्ट माउबसवलिन जानकविगेन कियला देन अद दवसे अवित्तिन्ने बदुल्ल उदयराज महाविद्यालये प्रियंत दिशानायक गुरुपियानन
उन्नमले ओयनामले नेलावारे अंत पिंदे पाय पुरुले तबावारे कैलनी गांगे ओरु यानवा बालावारे साधुकार दी ओरुवक नगी वारे
आयोवन मगे आदरणीय द्वीपुते सीलु दिनाटम सुबम सुब दिन अक्वेवा अदत सुपुरुद विधियट उव प्रजा गुवन्विदुलिय ओबवेत गेनेन उव गुरुगेदर अध्यापन वेडसटहन विकाशये पहश्रेणिये मगे आदरणीय दर्दरियन वेनुवेन मऊबस विषयट आयत ओब्बत मामत गोडाक केमति वटिना मातृकावक कोस्से ओब्बत समग एकतु वीमटई मगे मे सूदानम ඔයාලට ඇහුණ නේද පුතේ අපේ මේ පාඩම ආරම්භ කරන්න කලින් ලස්සන කවියක් අපේ ලංකාවේ ඉන්න දක්ෂ කවියෙක් තමයි සමන් ලෙනින් මහත්තයා. ඒ කවිය ගායනා කළේ ඒ සමන් ලෙනින් මහත්මයා. හොඳයි දුවේ පුතේ. මේ කවි අපි හඳුන්වනවා ජන කවි කියලා. ඉතින් මගේ ආදරණීය දරුවනේ අද දවසේ අපි කතා බහ කරන්නේ ජන කවි ගැන. ජන කවියට දුවේ පුතේ බොහොම දිගු ඉතිහාසයක් තියෙනවා. අපේ භාෂාව උපන්දා ඉඳලා, ඒ කියන්නේ අපේ භාෂාව ඉපදිච්ච දවසේ ඉඳලම සංනිවේදන උපකරණයක් විදියට මේ ජන කවිය නිර්මාණය වෙලා තියෙනවා කියලා පොත්පත්වල සඳහන් වෙනවා. මොකද පුතේ මේ සංනිවේදනය කියලා කියන්නේ? සංනිවේදනය කියන්නේ දරුවනේ පුද්ගලෙක් තමන්ගේ හිතේ තියෙන අදහස්, එහෙම නැත්නම් තමන්ගේ හිතේ තියෙන සිතුම් පැතුම් තවත් පුද්ගලයෙකුට දැන්වීමට, නැත්නම් තවත් පුද්ගලයෙකුට දැනවීමට යොදා ගන්න ඒ අවස්ථාව අපි කියනවා සංනිවේදනයක් කියලා. එතකොට අපට කියන්න පුළුවන් අතීතයේ ඉඳලා තමන්ගේ හිතේ තිබුණු ඒ අදහස් සිතුම් පැතුම් තවත් පුද්ගලයෙකුට දැන්වීම සඳහා අපේ අතීත ගැමියෝ මේ ජන කවිය යොදාගෙන තියෙනවා. දුවේ පුතේ ජන කවි අතීතයේ ඉඳලා මේ දක්වා ඇවිල්ලා තියෙන්නේ මුඛ පරම්පරාවෙන්. ඒ කියන්නේ කටින් කට. අද දවසේ මේ ජන කවි අපිට මේ පොත්පත්වල දකින්න තිබුණත් අතීතයේ ඉඳලා මේ දක්වා මේ ජන කවි ඇවිල්ලා තියෙන්නේ කටින් කට. කියන්නේ අපේ වැඩිහිටියෝ ඒ පැල් කවි, එහෙම නැත්නම් මේ විදිහේ මේ ජන කවි කියනවා අහගෙන ඉඳලා ඊළඟ පරම්පරාවේ කට්ටිය ඒ ජන කවි කිව්වා. ඉතින් මේ විදිහේ ජන කවි අතීතයේ ඉඳලා මේ දක්වා පැමිණපු ඒ ආකාරය අපි කියනවා මුඛ පරම්පරාවෙන් ආවා කියලා. ඉතින් දරුවනේ ජන කවි කියන්නේ මොනවද කියලා අපි පොඩ්ඩක් බලමු. අපේ ගැමියෝ හේනේ, එහෙම නැත්නම් කුඹුරේ වැඩ කරනකොට ඒගොල්ලන්ට ඇතිවෙනවා ලොකු විඩාවක්, එහෙම නැත්නම් මහන්සියක් දැනෙනවා. ඉතින් දුවේ පුතේ මේ විඩාව මහන්සිය මගහැර ගැනීමට ඒ විතරක් නෙවෙයි අපේ ගැමියෝ තමන්ගේ හේන කුඹුර ආරක්ෂා කරගන්න රෑ කාලයේදී පැල් රකින්න යනවා. ඉතින් මේ විදියට රෑට පැල් රකින්නකොට ඒගොල්ලන්ට ලොකු කාන්සියක් දැනෙනවා. ඒ වගේම මහා පාළුවක් දැනෙනවා. ඒ විතරක් නෙවෙයි ලොකු තනිකමක් දැනෙනවා. ඉතින් මේ කාන්සිය පාළුව තනිකම මගහරවා ගන්න මේ විදියට කවි ගායනා කරන්න අපේ ගැමියෝ එදා ඉඳලා පුරුදු වෙලා හිටියා. මේ විදියට බලනකොට විවිධ වෘත්තීන් වල යෙදුණු අය ජන කවි ගායනා කරලා තියෙනවා. ඒ වගේම ඒ වෘත්තීන් වල නම් වලින් මේ ජන කවි හඳුන්වනවා. හොඳයි, අපි බලමු ඒ වෘත්තීන් හා ජන කවි මොනවද කියලා. අපේ ගැමියෝ කුරක්කන් නෙලන්න ගියා. එතකොට දුවේ පුතේ කුරක්කන් නෙලන්න යන අවස්ථාවේදී කියපු කවි අපි කුරක්කන් කවි කියලා හඳුන්වනවා. ඒ වගේම පතල් හාරන්න යන අවස්ථාවේදී පතල් කවි කිව්වා. ඒ විතරක් නෙවෙයි, කරත්තේ නැගලා ගමන් බිමන් යන වෙලාවට කරත්ත කවි කිව්වා. ඒ විතරක් නෙවෙයි, පැල් රකින්න යන වෙලාවේදී පැල් කවි කිව්වා. පාරුවේ යන අවස්ථාවේදී පාරු කවි කිව්වා. ඒ විතරක් නෙවෙයි දුවේ පුතේ, උපදේශ දෙන්න හිතුනම් කාට හරි උපදේශයක් දෙන්න අවශ්‍ය නම් අපේ අතීතේ අපේ හිටපු ඒ මුතුන් මිත්තෝ ඒ සඳහාත් සමහරක් වෙලාවට කවි යොදාගත්තා. අපි ඒ කවි වලට කියනවා උපදේශ කවි කියලා. ඒ වගේම බමර කපන්න යන අවස්ථාවේදී බමර කවි කිව්වා. මේ විදියට එක එක වෘත්තීන් වලට අදාළව ඒ වගේම එක් එක් අවස්ථාවන් වලට අදාළව ජන කවි නිර්මාණය වෙලා තිබෙනවා. දුවේ පුතේ, ජන කවි වලින් දරුවනේ අතීතේ අපේ සමාජයේ ජීවත් වූ මිනිසුන් ජීවත් වෙච්ච හැටි. ඒ විතරක් නෙවෙයි, එයාලගේ හිතවල ජනිත වුණ, එහෙම නැත්නම් හිතේ ඉපදුන සිතුම් පැතුම් මේ වගේ දේවල් පිළිබඳව අපට පුළුවන් දැනගන්න. හොඳයි, අපි බලමු ජන කවියක තියෙන ලක්ෂණ මොනවාද කියලා. එකක් තමයි දුවේ පුතේ, ජන කවියක් අපට කියවලා එහෙම නැත්නම් ජන කවියක් අහලා පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන්. ඒකට හේතුව තමයි ජන කවියක භාවිතා කරලා තියෙන ඉතාමත් සරල භාෂාව. එහෙම නැත්නම් අපි කියන ගැමි සිංහල වචන තමයි මේ ජන කවි වලට යොදාගෙන තිබෙන්නේ. උදාහරණයක් හැටියට බලන්න, අපි දන්න ජන කවියක් තියෙනවා, උදේ පටන් වකුටු කොන්ද දිගහැරපල්ලා. බලන්න අපට හරිම සරලව තේරුම් ගන්න පුළුවන් ඒ ජන කවියේ පදයෙන් කියවෙන්නේ මොකක්ද කියලා. හිසේ තියෙන ලේන්සු පොඩිය අතට ගනිල්ලා, අතේ තියෙන ගොයන් මිටිය බිම දමපල්ලා, සතර වරන් දෙවි පිහිටින් ගොඩට වරෙල්ලා. බලන්න මොනතරම් පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් වචනද ඒ ජන කවියේ තියෙන්නේ කියලා නේද? ඉතින් ජන කවියක තියෙන එක ලක්ෂණයක් තමයි පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන්. ඒ වගේම ජන කවියක තවක් තියෙන ලක්ෂණයක් තමයි පුතේ, මේ ජන කවිවල පද සංයෝජනයේ තියෙන මටසිලුටුකම හා ගීතවත් බව. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ දුවේ පුතේ, ජන කවි ඉතා රසවත් විදියට නිර්මාණය වෙලා තියෙනවා. අපි බැලුවොත් උදාහරණයක් විදියට මේ දරුණ ඇලවිල්ලට සවන් දෙන්නකෝ. ඔයාලත් පුංචි කාලේ ඔයාලගේ අම්මා මෙන්න මේ විදියට දරුණ ඇලවිලි කියලා ඔයාලව නලවලා තියෙනවා. අතට වෙරළු ඇහිඳගෙන ඉනට පලා නෙලාගෙන බාරටම දර කඩාගෙන එයි අම්මා විගස කිනේ. බලන්න දුවේ පුතේ, මේ විදිය කවියක් කියලා ඉවර වෙන්නත් කලින් අර වඩාගෙන ඉන්න පුංචි දරුවට මොකද වෙන්නේ? ඔව්, දරුවටි බේම නිින්ද යනවා. ඉතින් මේ විදිය වෙන්නේ ඒ අර කවියේ තියෙන මටසලුටු බව. එහෙම නැත්නම් ඒ ගීතවත් බව නිසා. ඒ වගේම මේ ජන කවිවල තියෙන තවත් ලක්ෂණයක් තමයි දුවේ පුතේ අද්දකීම් එදා ගැමියා අද්දකීම් පැවසීමේදී දක්වලා තියෙන අව්‍යාජත්වය. මොකද්ද මේ අව්‍යාජත්වය කියන්නේ? තමන්ගේ හදවතේ ඇතිවන හැඟීම ඒ විදිහටම ජන කවිය මගින් ප්‍රකාශ කරලා තියෙනවා. බලන්නකෝ මෙන්න මේ කවිය පොඩ්ඩක්. පෙර කාලේ තනු පැලතන් දිරාලා එම කාලේ බැඳ පුවැට ගොනු කඩාලා පැල්පතේ කොයම් රැරක බලාලා නිදිමතේ කියමු පැල් කවි ගොතාලා. බලන්න දුවේ පුතේ මේ කවිය තුල ඒ ගැමියාගේ එහෙම නැත්නම් මේ කවිය කියන කෙනාගේ හිතේ තියෙන ඒ හැඟීම් ඒ හිතේ ඇතිවන හැඟීම ඒ විදියටම ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේවා තමයි ජන කවිවල අපිට දකින්න තියෙන ලක්ෂ. මෙන්න මේවා තමයි අපට ජන කවිවල දකින්න තියෙන ලක්ෂණ. ඒ වගේම දුවේ පුතේ අපි පුංචි කාලේ අපට මතකයි අපේ ගමේ කුඹුරු යායි හීහානකොට, ඒ වගේම ගොයන් හදනකොට, ඒ වගේම ගොයන් කපනකොට අපේ වැඩිහිටියෝ ලස්සනට කවි කිව්වා. ඉතින් මේ වගේ කුඹුර හා සම්බන්ධ ජන කවි ගොඩාක් තියෙනවා. ඒ අතරින් අපි දැන් පුංචි කවියකට සවන් දෙමුකෝ. බලන්න මේක දුවේ පුතේ ගොයම් කවියක්. ලංකාවේ ඉන්න දක්ෂ පුංචි ගායකයෙක් ඉන්නවා සිතුන් මලීෂ හිරුෂාන් කියලා. ඉතින් මේ පුංචි පුතා තමයි මේ ගොයම් කවිය ගායනා කරන්නේ. හොඳයි අපි සවන් දීලා බලමුකෝ. දුවේ පුතේ අපි ඇහුවේ ගොයම් කවියක්. මේ කවියෙන් කියවෙනවා අලංකාර කෙත සැදුවේ රජවර. මොකක්ද දුවේ පුතේ මේ කියන්නේ? අතීතේ අපේ රටේ ජීවත් වෙච්ච ඒ රජවරු කෘෂිකර්මාන්තයට බොහෝම වටිනා සේවයක් කරලා තියෙනවා. අලංකාර කෙත් බොහෝමයක් ඉදි කරලා තියෙනවා. ඒ වගේම මේ කවියේ තවත් පදයක් තියෙනවා සයන්ජාතරත් හැල්ගෙන ගොඩ කර සුදම් දිව්‍ය පුරයක් වැනි හැමවර. මොකක්ද පුතේ මේ කියන්නේ? සයන්ජාත නැත්නම් ඉබේ හටගන්නා රත්හාල් ගොඩගසමින් සුධර්ම ජීවිත දිව්‍ය පුරයක් සහලින් ස්වයං පෝෂිත කළ බව තමයි මෙන්න මේ කවියෙන් කියවෙන්නේ. ඉතින් මේ කවියෙන් කියවෙනවා ගොයම් හැදුන හැටි, ඒ ගැන විස්තරය. ඉතින් මේ වගේම තවත් කවියක් තියෙනවා. අපි ඒකත් සවන් දීලා එමුකෝ. මේ කවිය ගායනා කරන්නේ අර පෙර කවිය ගායනා කරපු අපේ ඒ පුතාමයි. බොහොම ලස්සන කවියක් නේද දුවේ පුතේ? ඇසී නාද හඬ බඹරුගේ ලීලා, පැසී ගොයම්පත් කිරට නැමීලා, ගැසී සුලන් වා තෙට ඉති නැමිලා, පැසී ගොයම් කෙත සුරපුර ලීලා. බඹරුන්ගේ හඬ පැසීගෙන එන ගොයම්පත් කිරට නැමිලා තියෙනවා. මේ සියල්ල වාතයට එකතු වෙලා මේ පැසීගෙන ගොයම් කෙත සුරපුරයක් වගේ අපට පේනවා. අන්න එහෙම තමයි ඒ කවියෙන් කියවෙන්නේ. හොඳයි. එහෙමනම් ද්වේපුතේ අපි ඒ සවන් දුන්නු කවිවලට පස්සේ දැන් මම ඔයාලට සූදානම් වන්නේ නෙළුම් කවියක් හඳුන්වලා දෙන්න. මොනවද මේ නෙළුම් කවි කියලා කියන්නේ? අපේ වැඩිහිටියෝ නැත්තම් අතීතයේ හිටපු අපේ ගැමියෝ පන්නේලන්නට යනවා. මේ විදිහට පන්නේලන්න යනකොට පන්නේලන්නට යන්න සූදානම් වෙන හැටි ගැන මෙන්න මෙහෙම කවියක් තියෙනවා. ගාන තෙල් සඳුන් වරලස ඔමරි කොට මූණ පුරා තෙල් ගාගෙන යන කලට මාන බලති මිනිවන්පත් තිබෙන කොට නෑනොනුබත් එනවද පන්නෙලන්නට. නෑනට කතා කරනවා පන්නෙලන්නට යන්න. කොහොමද? ගාන තෙල් සඳුන් වරලස උමනිකොට මූණ පුරා තෙල් ගාගෙන යන කලට ලස්සනට හැඩවෙලා නේද? එහෙම තමයි පන්නෙලන්නට යන්නේ කියලා මේ කවියෙන් කියවෙන්නේ. ඉතින් දුවේ පුතේ මේ විදියටම නෙළුම් කවි කීපයක් අපේ පහ ශ්‍රේණියේ ගුරු මාර්ගෝපදේශයේ තියෙනවා. ඉතින් අපි බලමු ඒ කවිය පොඩ්ඩක් සවන් දෙයිලා. ද්වේපතේ ඔයා ඒ සවන් දුන්නේ නෙළුම් කවියකට. ගිමන් හැර ගුසින් නැමිලා නෙළනකොට මහන්සි ඇරලා ගිහිල්ලා නැමිලා නෙළනකොට මුවෙන් සිනාසී වටපිට බලනකොට සවන් නමා රසකර කවි අසන්නට. සවන් කියන්නේ දෙකන් නමා අපි මේ රසකවි අසන්නට පටන් ගන්න කවිසීපද කියන්නට. එහෙමනම් අපි කවිසීපද කියන්න පටන් ගමු කියලා තමයි මේ කවියෙන් කියවෙන්නේ. හොඳයි, අපි බලමු කොහොමනම් තවත් මේ විදිහම නෙළුම් කවියක්. ද්වේපුතේ අපි ඇහුවෙත් තවත් ලස්සන නෙළුම් කවියක්. මේ නෙළුම් කවියෙන් කියනවා කනට මිහිරි රසවත් කවි කියමි. කනට මිහිරි විච්ච එහෙම නැත්තම් ලස්සන රසවත් කවි කියමින් වෙහෙස මහන්සිය දුරු කරගනිමි. මම මුලින් ඔයාලට කිව්වා මතකද, අපේ ගැමියෝ මේ ජන කවි ගායනා කළේ හේනේ කුඹුරේ ඒ වගේම වැඩපලේදී එයාලට ඇතිවන වෙහෙස මහන්සිය ඒ වගේ දේවල් නැති කරගන්න කියලා. ඉතින් මේ කවියෙත් කියනවා වෙහෙස මහන්සිය දුරු කරගනිමින් පස්සෙන් පස්සට පියවර නගමින්. දුවේ පුතේ ඔයාලා දැකලා ඇති ගොඩක් වෙලාවට අපි නෙළන අවස්ථාවලදී ගොඩක් කලාවට අපි පිටිපස්සට තමයි පියවර තබමින් අපි ඒ වැඩ කටයුතු වල යෙදෙන්නේ. ඉතින් මේ කවියෙත් කියනවා පස්සෙන් පස්සට පියවර නගමින් සුන්දර තාලෙට නෙළමුව විගසින්. කොහොමද නෙළන්න කියන්නේ? සුන්දර තාලෙට. ඉතින් දුවේ පුතේ අපි ඕනම දෙයක් යම්කිසි තාලයකට කරනකොට නැත්තම් රිද්මයකට කරනකොට අපට අර දැනෙන වෙහෙස මහන්සිය ටිකක් අඩු වෙනවා. ඉතින් මේ කවියමුත් ඒක තමයි කියන්නේ. ඉතින් මේ අපි ඉගෙන ගත්තේ නෙළුම් කවි. ඒ වගේම අපි මේ ජන කවි අතර තවත් තියෙන ඉතාමත් වැදගත් කවි වර්ගයක් තමයි පතල් කවි. පතල කියන්නේ පුතේ අපේ මේ පොළව තුල තියෙන වටිනා ඛනිජ සම්පත් පොළවෙන් මතු පිටට ගැනීම සඳහා කම්කරුවෝ එහෙම නැත්නම් ඒ පතල් වල වැඩ කරන කට්ටිය පොළවේ විශාල වලක් කාරණා. මේ වල සමහර වෙලාවට අඩි 100ක් 150ක් සමහර විට ඊටත් වැඩිය ගැඹුරු වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. මේ විදියට පොළවේ ඇතුළට හාරගෙන යන වල යම් එක එක අවස්ථාවලදී පොළවේ හරස්සතටත් හාරගෙන යනවා. කියන්නේ අපි ඒව හඳුන්වනවා දෝනාවල් කියලා. මේ විදියට හරස්සතටත් හාරගෙන යනවා. සමහර විට අපි යම් කිසි ස්ථානයකින් පොළවේ ඇතුළට බලක් හාරගෙන ගියොත් මේ විදියට පතලක් හාරගෙන ගියොත් එතන ඉඳලා හරස්සතට කිලෝමීටර් 5ක් 6ක් ඊටත් වැඩි ප්‍රමාණයක් උනත් පොළවේ ඇතුළෙන් හරස්සතටත් යන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ මේ විදියට පොළවේ ඇතුළේ මේ විදියට මේ පතල් රැකියාවක් කරනවා කියන්නේ හරිම අවදානම් රැකියාවක්. සමහර අවස්ථාවලදී මේ පතල් කඩා වැටිලා අපේ ඒ පතලේ වැඩ කර කර හිටපු කම්කරුවෝ මේ පතල් ඇතුලේ හිර වෙලා තියෙනවා. සමහර ජීවිත මේ පතල් ඇතුලේදීම නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් බොහොම දුක්බර රැකියාවක්. ඒ විතරක් නෙවෙයි බලන්න දුවේ පුතේ මේ පොළවේ ඇතුලේ අපේ මේ අවට පරිසරයට වැඩිය තද උණුසුමක් තියෙනවා. ඉතින් ඒ උණුසුම විඳගනිමින් ඒ විතරක් නෙවෙයි මේ පොළවේ ඇතුලේ පතලක් ඇතුලේ ඉන්නකොට අපිට මේ ලැබෙන පිරිසිදු වාතය පතලක් තුලට ලැබෙන්නේ නැහනේ. ඉතින් ඒ වගේ පිරිසිදු වාතය නැතුව ඒ විතරක් නෙවෙයි අපිට මේ පරිසරයේදී ලැබෙන මේ හිරු එළිය පතලක් තුලට ලැබෙනවද? ඔව්, පතලක් තුලට කොහෙන්ද හිරු එළිය නේද? ඉතින් හොඳ හිරු එළියක් නැතුව පිරිසිදු වාතය නැතුව ඒ විතරක් නෙවෙයි සමහර වෙලාවට බොන්න පිරිසිදු ජලයවත් නැහැ. ඉතින් මේ වගේ ඉතාමත් දුක්බර රැකියාවක් තමයි පුතේ මේ පතල් රැකියාව. ඉතින් මේ පතල් රැකියාව හා සම්බන්ධ වෙච්ච ඒ පතල් කවි ගායනා කරනකොටත් අපේ හිතට හරිම දුක්බර හැඟීමක් ඇති වෙන්නේ. අන්නේ ඒ විදියට තමයි මේ පතල් කවි නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් අතිල ඉඳුවර කියන අපේ පුංචි පුතා පතල් කවියක් කියන අපි පොඩ්ඩක් ඒ පතල් කවියට සවන් දීලා ඉමුකෝ.
දුම්බර කඳ පා මුල මිනි රන් පතලේ
බලන්න දුවේ පුතේ ඒ කවිය අහනකොට අපි අර මුලින් අහපු නෙළුම් කවි ඒ වගේම ගොයම් කවි වලට වැඩිය වෙනම නාද මාලාවකින් තමයි ඒ කවිය ගායනා කළේ. ඇත්තෙන්ම මේ කවියේ අහගෙන ඉන්න අපිට දැනෙනව නේද දුක්බර ගතියක්? දුම්බර කන්ද පාමුල මිනිරම් පතලේ කොහෙද පුතේ මේ මින්රම් පතල තියෙන්නේ? දුම්බර කන්ද පාමුල. මේ මින්රම් පතලේ බැසලා බඹ 30ක් කළු ගල සිදුරු කළේ. බැසලා බඹ 30ක්. බඹයක් කියලා කියන්නේ පුතේ අපේ පැරණි මිනුම් ක්‍රමයක්. බඹයකට අඩි 6ක් තියෙනවා. එතකොට 6ව 30ක් කීයක්ද? කොච්චර ගැඹුරක්ද නේද? ඉතින් මේ විදියට බඹ 30ක් පතුලට බැහැලා තමයි ගල සිදුරු කරන්නේ. ඊට පස්සේ බලන්න බස්නාහිර දෝනාවක්ද සවිකලේ. මම අර ඔයාලට කිව්වා මතකද? පතලක පොළවේ තුලට ගිහිල්ලා ඇතුලට ගිහිල්ලා ඊට පස්සේ හරස් අතට ගමන් කරනවා කියලා. අන්න ඒ විදියට දෝනාවක් මොන දිසාවටද ගමන් කළේ? බස්නාහිර පැත්තට. ඉතින් විස්තර කියමි දුම්බර මිනිරම් පතලේ. මොන පතලක්ද මේක දුවේ පුතේ? මිනිරම් පතලක්. ඔයාලගේ ඔය අධ්‍යයන කටයුතු වලදී පාවිච්චි කරන ඔය පැන්සල් වල ඇතුලේ කූරු හදලා තියෙන්නේ මිනිරම් වලින්. ඉතින් මේ මිනිරම් ගේන්න අපේ කම්කරුවෝ මොනතරම් දුකක් විඳිනවද නේද? හොඳයි දුවේ පුතේ. එහෙමනම් අපි තවත් මේ විදියම පතල් කවියකට සවන් දෙලෙමුකෝ. මේ කවියත් ගායනා කරන්නේ සෙල කවිය ගායනා කරපු අපේ අතිල ඉඳුර පුතාමයි.
දුම්බරයි මහා කලෝ ගලක්
අපි අහපු පතල් කවියෙත් අර මම මුලින් කියපු ඒ දුක්බර ගතිය, එහෙම නැත්නම් ඒ දුක්බර හැඟීම අපිට මේ කවියෙන් ඉස්සෙල්ලා කවියටත් වැඩිය අපූර්වට දැනුණා නේද? මේ කවියෙන් කියවෙනවා පුතේ, ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට. ඉන්නේ කොහෙද පුතේ? මහ කළු ගලක් යට. ඒකට කන්නේ, මෙන්න බලන්නකෝ, කන්නේ කරවලයි රටහාලේ බතට. කන්නේ මොනවද පුතේ? කරවල. එච්චරයි. මොනත් එක්කද කන්නේ? රටහාලේ බත් එක්ක. රටහාලේ බත් කියලා කියනවා පුතේ අපි අර ඔයාලා කියන්නේ අර තඹ පුහාල් කියලා. කියන්නේ අපි කන ඔය කැකුළු හාල් නෙවෙයි, ඒක තඹ පුහාල්. එතකොට ඒ වගේ අර කැකුළු හාල් වල තියෙන තරම් රසයක් දැනෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ රසවත් ආහාර වේලක්වත් නැල්ලු. ඒ විතරක් නෙවෙයි, මේ බලන්නකෝ, බොන්නේ බොරදියයි පූර්වේ කළ පවට. බොන්නේ මොනවද? අපි මේ බොන වගේ පිරිසිදු ජලයද? නෑ, බොරදිය. බොර වතුර තමයි බොන්න වෙලා තියෙන්නේ. පූර්වේ කළ පවටලු මේ විදිය වෙලා තියෙන්නේ. මේ කවියෙන් කියවෙනවා. ඒකම කියනවා, යන්නේ කවදාද මව්පියෝ දකින්නට? අනේ මම මේ පතලින් ගොඩට ඇවිල්ලා කවදද මගේ අම්මා තාත්තා දකින්නේ කියලා මේ කවියා කියනවා. ඉතින් අර ඒ පතල් කර්මාන්තයේදී නැත්තම් පතල් රැකියාවේදී තියෙන ඒ දුක්බර දුක්බරකම, එහෙම නැත්තම් ඒ තියෙන වෙහෙස මෙන්න මේ විදිය කවි කියලා අපේ ගැමියෝ එදා නැති කරගෙන තියෙනවා. තින්දුවේ පුතේ එහෙමනම් මේ පතලේ දුක්බර කතාව ගැන මං අර මුලින් ඔයාලට කියපු අපේ ලංකාවේ ඉන්න දක්ෂ කවියෙක් වන සමන් ලෙනින් මහත්මයා කියපු තවත් කවියක් තියෙනවා. අපි මේ ලස්සන කවියත් පොඩ්ඩක් අහලා ඉමුකෝ.
පිහියක් නවාපං පපුවට ඇන ගන්ද පනමක් නවාපං පාසානං කන්ද ලනුවක් නවාපං බෙල්ලේ ලාගන්ත ලියුමක් නවාපං
බලන්න පුතේ, ඒ කවියෙන් කියනවා පළවෙනි පදයෙන් කියන පිහියක් එවා පන් පපුවට නැගන් පිහියක් එවන්නලු. ඒ වගේම ආයතනක කියනවා ලණුවක් එවා පන් මොකටද බෙල්ලේ වැල දාගන්න. තවත් තැනක කියනවා පණමක්, පණමක් කියන්නේ පුතේ මුදල්, මුදලක්. අපේ අතීතයේදී භාවිතා කරපු මුදල් වර්ගයක් තමයි පණම කියන්නේ. ඉතින් මේ පණමක් එවා පන්ලු මොකටද වසකන්න. අවසානයේදී කියනවා ලියුමක් එවා පන් දුක සැප දැනගන්න. බලන්න පුතේ, ඒ කවියේ මම අර කියපු ඒ පතලේ තියෙන දුක්බර භාවය ගැන මොනතරම් අපූර්වට කියලා තියෙනවද නේද? මේ වගේම අපේ දරුවෝ දන්නවා තව කවි වර්ගයක් තියෙනවා, ජන කවි වර්ගයක් තවත් තියෙනවා, පැල් කවි කියලා. ඉතින් මේ පැල් කවි ගැන නම් අපේ දරුවෝ ගොඩාක් දන්නවා. මොකද පැල් කවි අපේ දරුවෝ නිතරම අහලා තියෙන දේ. හේනේ කුඹුරේ පැලේ මේ විදියට පැල රකින්නවා කියන්නේත් සැප පහසු ජීවිතයක් නෙවෙයි දුවේ පුතේ. සතුන්ගේ කරදර හේනට නිතරම එනවා. ඒ වගේම කුඹුරට නිතරම එනවා. ඉතින් මේ සතුන්ගේ කරදර වලින් හේන ආරක්ෂා කරගන්න ඕනේ. ඒක නිසා රෑ කාලේදී පැලේ ඉන්නකොට නිදා ගන්න නම් ලැබෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ පුංචි අඹු දරුවෝ අඹුව කොහෙද? ගෙදර තනියම. ඉතින් ගැමියා අර පැලට වෙලා ඉන්න අතරේ නිින්දක් නැතුව මේ විදියට ඉන්නකොට එයාට තමන්ගේ දරුවෝ මතක් වෙනවා. ඒ විතරක් නෙවෙයි, එක චුට්ටකට හරි මේ පැලේ ඉන්න අතරේ නිින්ද ගියොත් මොකද වෙන්නේ? මේ නිින්ද ගිය අතරේට වගාවට පැනපු අර සතුන් වගාවම විනාශ කරලා දානවා. ඉතින් දවස් ගාණක් කර රැකපු හේන එක මොහොතකින් විනාශ වෙලා යන්න පුළුවන්. ඉතින් මේ වගේ ඉතාමත් වෙහෙසකාරී, ඒ වගේම දුක්බර තවත් අර පතල් රැකියාවේදී වගේම දුක්බර තවත් රැකියාවක් තමයි මේ පැල් රකින්නවා කියන එක. ඉතින් මේ විදිය පැල රකින්නකොට අපේ වැඩිහිටියෝ ඒ පැල ළඟ ගිනි ගොඩක් ගහන්න පුරුදු වෙලා තියෙනවා. ඇයි මේ ගිනි ගොඩක් ගහන්නේ? මේ ගිනි ගොඩ ගහන්න හේතු දෙකක් තියෙනවා. එකක් තමයි මේ ගිනි ගොඩ ගහපුවාම එයාලට අර පරිසරයෙන් එන සීතල අඩු වෙලා ගිනි රස්නයට ටිකක් ඉන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, මේ ගිනි එළිය දැක්කම ඒ හේනට, එහෙම නැත්නම් කුඹුරට වනසතු වෙන එකත් වළක්වා ගන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ, මේ විදියට පැල් රකින්නකොට කියපු අපූරු කවියක් මට ලැබිලා තියෙනවා. අපි ඒ කවියට සවන් දීලා ඉමුකෝ.
පෙර කාලේ දනු පැල දැන් දිරලා මෙම කාලේ
බලන්න පුතේ, ඉතාමත් අපූරු පැල් කවියක්. අපි වේදිකාවක් මතට නැගලා පැල් කවියක් හරී එහෙම නැත්නම් ඕනම ජන කවියක් කියනකොට අපි ඒක එක දිගටම කියාගෙන යනවා. නමුත් ද්වේ පුතේ පොඩක් හිතන්න බලන්න, අපේ ගැමියෙක් පැලකට වෙලා පැල් කවියක් කියනකොට කවිය ගැන විතරක් හිතාගෙන කවිය විතරක් කිය කියා හිටියොත් ඒක ඇත්තටම වෙන දෙයක් නෙවෙයිනේ. අපේ ගැමියෝ මොකද කරන්නේ? පැලේ ඉන්න ගමන් පාළුව, කාන්සිය, තනිකම නැති කරගන්න මේ පැල් කවිය කියන අතරතුරේම මෙයා අර හේනට එන කුරුල්ලෝ, එහෙම නැත්තම් වෙනත් වනසත්තු එළවා දැමීමත් කරනවා. ඉතින් මං ඒකයි ඔයාලට මේ විදිහේ කවියක් තෝරගත්තේ. මේ කවියේ ඒ වගේ අවස්ථාවකට ඔයාලට සවන් දෙන්න ලැබුණා. ඒ වගේම පැල් කවි කියනකොට අහල පහල තියෙන ඒ පැල් දෙකක ඉන්න දෙදෙනෙක් සමහරක් වෙලාවට එකතු වෙලා පැල් කවි කියන අවස්ථා තියෙනවා. පළවෙනි පදය එක පැලක ඉන්න කෙනෙක් කියනකොට දෙවන පදය අනිත් පැලේ ඉන්න කෙනා කියනවා. ඉතින් මේ විදිහට සමහර අවස්ථාවලදී පැල් කවි දෙන්න එකට එකතු වෙලා, එහෙම නැත්නම් තුන් දෙනෙක් එකට එකතු වෙලා ඒ වගේ කියන අවස්ථාත් තියෙනවා. ඉතින් අපි ඒ සවන් දීපු ඒ පැල් කවියේ තියෙනවා මෙන්න මෙහෙම අදහසක් තමයි තියෙන්නේ. පෙර කලේ තනූ පැල දැන් දිරාලා, එම කලේ බැඳපු වැටගොනු කඩාලා. පෙර කාලේ කියන්නේ ඉස්සර කාලේ හදපු ඒ පැල දැන් දිරලා ගිහිල්ලා. ඒ විතරක් නෙවෙයි, ඒ කාලේ බැඳපු ඒ හේන වටේට බැඳපු වැටගොනු දැන් කැඩිලා ගිහිල්ලා. වැට කැඩිලා ගිහිල්ලා. පැල්පතේ ගොයම් රෑ රැක බලාලා, නිදිමතේ කියමි පැල් කවි ගොතාල. මේ පැල් කවි කියන්නේ රෑ කාලේනේ නේද? රෑටනේ පැල් රකින්නේ. ඉතින් නිදිමතේ තමයි මේ පැල් කවි කියන්නේ ගොත ගොතා කියලා. තමයි මේ කවියෙන් කියවෙන්නේ නේද දුවේ පුතේ? හොඳයි, එහෙමනම් තවත් පැල් කවියකට අපි සවන් දීලා යමුකෝ.
ලස්සන හිමවතේ මාවි පැසෙන්නේ දුක් දෙන අලි ඇතුන් පන්නා හරින්නේ කමෙන් දෙවි යනේ වෙලබත බුදින්නේ දුම්පත් කම නිසයි මම පෙල් රකින්නේ.
දුප්පත්කම නිසයි මම පැල් රකින්නේ. මං ඔයාලට මුලින් කිව්ව නේද පුතේ, ජන කවිවල අර ගැමියාගේ හිතේ තියෙන හැඟීම ඒ විදියටම ප්‍රකාශ කරන අව්‍යාජත්වයෙන් යුතු. ඉතින් මේ කවියමුත් කියවෙන්නේ ඒක තමයි. දුප්පත්කම හින්දා තමයි අපිට මේ පැල් රකින්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් දුවේ පුතේ තවත් ලස්සන පැල් කවියක් තියෙනවා සමන් දෙනින් මහත්මයා ගායනා කරපු.
යන්ගේ බලේ
ඉතින් පුතේ ඔයාලා ඒ සවන් දුන්නේ තවත් ලස්සන පැල් කවියකට. මේ වගේම ජන කවි අතර තව තියෙනවා කරත්ත කවි. මම ඔයාලට අර මුලින් කියපු විදිහට බමර කවි. මේ විදිය තව තියෙනවා මේ විදිය තවත් තියෙනවා පාරු කවි. ඉතින් මේ විදිය කවිත් අපේ ජන කවි අතර තියෙනවා. ඉතින් දුවේ පුතේ ඔයාලට මේ කවි ගැනත් හොයලා බලන්න පුළුවන්. ඒ වගේම මේ වගේ ජන කවි වලට සවන් දෙන්න අපේ දරුවෝ හුරු වෙන්නත් ඕනි. හොඳයි. අපි පුංචි කරත්ත කවියකටත් සවන් දීලා ඉමු කොහේන. මේ විදියට අපේ ජන කවි අතර තවත් ලස්සන කවි ගොඩාක් තියෙනවා. නමුත් දුවේ පුතේ අපට ලැබිලා තියෙන්නේ ඉතාමත් සීමිත කාලයක්නේ. ඉතින් මේ කාලය ඇතුළතදී මං ඔයාලත් එක්ක ජන කවි වර්ග කීපයක් ගැනම කතා කළා. ඒ වගේම තවත් අපේ සිංහල ජන කවි අතර ටිකාසී පද කියලා තවත් කවි වර්ගයක් තියෙනවා. දුවේ පුතේ ඔයාලා අහලා ඇති දැන් ගීතවල තියෙනවා රැප් කරනවා. ගීතය අතරතුරේදී පොඩි දෙබසක් කියනවා, රැප් කරනවා. මට හිතෙනවා මේ රැප් කලාවේ ආරම්භය මේ ටිකාසී පදද කියලා. ඉතින් දුවේ පුතේ ඔයාලා මේ විදිහට ටිකාසී පදත් වැඩිහිටියන්ගෙන් අහලා පොඩ්ඩක් දැනගන්න කියලා මම ඔයාලට යෝජනා කරනවා. ඉතින් අද දවසේ අපේ කාලය ඉතාමත් වේගෙන් ගෙවිලා ගියා. හොඳයි. එහෙමනම් මෙන්න අද දවසේ මම ඔයාලට ඉදිරිපත් කරන ප්‍රශ්නය, ජන කවිය අතීතයේ සිට මේ දක්වා පැමිණියේ ඒ පොත්පත් මගිනි, බී මුඛ පරම්පරාවෙනි. මම නැවතත් ප්‍රශ්නය ඉදිරිපත් කරන්නම්. ජන කවිය අතීතයේ සිට මේ දක්වා පැමිණියේ ඒ පොත්පත් මගිනි, බී මුඛ පරම්පරාවෙනි. ඉතින් මේ ප්‍රශ්නයට නිවැරදි පිළිතුර ඒද නැත්තම් බීද කියලා ඔයාලා ඔබේ පිළිතුර 0.71 69.49 39.8 දුරකථන අංකයට SMS කරන්න. ඉතින් නිවැරදි පිළිතුර මුලින්ම එවන දරුවන්ගේ දුරකථන අංක යොදාගෙන අපි කුසපත් ඇදීමක් කරලා වටිනා ත්‍යාගයක් ලබා දීමට සූදානමින් සිටිනවා. හොඳයි දුවේ පුතේ, එහෙමනම් සමුගෙන යන්න කාලය උදා වෙලා. ඔයාට නිරෝගී සුවබර හෙට දිනක් උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හොඳයි, එහෙමනම් තවත් දිනයක අපි මේ විදියටම හමු වෙමු. එතෙක් ඔබට ආයුබෝවන්. පරිස්සමින් ඉන්න මගේ ආදරණීය දරුවනේ.
ඉතින් ආදරණීය දුවේ පුතේ, ජන කවි ගැන අද දවසේ ඔබට කියලා දුන්නේ බදුල්ල උදේරාජ මහා විද්‍යාලයේ ප්‍රියන්ත දිසානායක ගුරුපියාණන්.